Order, please. Kathanayakawareyage nivedana. Sri Lanka Prajathantrika Samajwadi Janraje Andukama Vyavasthave 79 Vyavasthave Vidhividhana Prakarava 2017 Agosto 17 Dina Ma Visin Sugathadasa Jathika Krida Sankirnaya Adhikariya Sanshodhana Panath Kirima Pati Sahathikaya Satan Karana Lada Bawa Janan Dimata Kamathimi. Devena Nivedanaya ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථා ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියෝගෙන් ලක් කරන ලද පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන නැවති පනත් කෙනු පද පිළිබඳ නිවේදනයක් කිරීමට කැමැත්තෙමි. ඉහත පනත් කෙනු පදට අදාළව අධිකරණයේ හමුවේ ගුණකොළ පෙස්සම් සම්බන්ධයෙන් තවරුදු උටත් අධිකරණමය ක්‍රියාමාර්ගයේ පවත්වාගෙන යාමට බලාපොරොත්තු නොවන බව පෙස්සම් කරු විසින් දන්වා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ දන්වා ඇත. එමෙන්ම පනත් කෙනුම්පට ආණ්ඩුකම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුකූල නොවන බවට සහ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ සර්ව සාධාරණයේ අයිතිවාසිකම් පිළිබඳ 12-4 ව්‍යවස්ථාවට අදාළ විධිවිධාන වලට සහයෝගය දක්වන බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීනක නැති බව දන්වන කැමැත්තෙමි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්නේ අදින කාර්යසටහන් දක්වන නිල වර්තාවේ මුද්‍රණය කළ යුතුයි නියෝග කරමි. තුන්වෙනි නිවේදනය ඊචෙම්බර් හෙවත් සභාගාර්භ කර්මනාකරණ තොරතුරු පද්ධති ව්‍යාප්තිය මගින් සෑම ගරු මන්ත්‍රීවරයෙකුගේම මේසේ මතට පරිගණකයක් ලබා දී ඇත. ගරු මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේ විශේෂයෙන්ම සභාගාර්භය තුළදී සිදු කරන කටයුතු තවදුරටත් කාර්යක්ෂමව හා පරදායී ආවරණින් සිදු කිරීමට සහාය වීම මෙම ව්‍යාප්තිය අරමුණ වේ. දැනට ගරු මන්ත්‍රීවරුන් වෙත ලබා දී ඇති පරිශීලක නාමය හා මුරපදය, ඒ කියන්නේ යූසර් නේම් ඇන් පාස්වර්ඩ් භාවිත කර අදාළ පරිගණක පද්ධතිය වෙත ප්‍රවේශ විය හැකිය. සියලුම පරිගණක කියොස් ආකාරයෙන් ස්ථාපනය කර ඇති අතර මෙමගින් ගරි මන්ත්‍රීවරුන්ගේ කටයුතු කාර්යක්ෂමව කර ගැනීමට අවශ්‍ය තොරතුරු මෙන්ම අන්තර්ජාල හා විද්‍යුත් තැපැල් සේවාවන් ලබා ගැනීමේ පහසුකම් සැපයන අතර මෙතෙක් සභාගර්භයේ තුල ස්ථාපිත පැවති වයිෆයි මාධ්‍යයෙන් මෙම පරිගණක ජාලගත කර ඇත. රජයේ මූල්‍ය පිරිවැයක් දැරීමෙන් තොරව ක්‍රියාත්මක කළ මෙම ව්‍යාප්තියේ පරිගණක විදේශාදරයක්ම අතර අවශ්‍ය මුදුකාංග පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කර්මනාකාර දෙපාර්තමේන්තුව මගින් සකසා ඇත. මේ චීන පාර්ලිමේන්තුවෙන් අපිට ලැබුණ තාගයක් කිසිම විදිහක මහජන මුදල් මේ සම්බන්ධ විය වී නැහැ. මෙම ව්‍යාප්තිය මගින් ගරු මන්ත්‍රීවරුන්ට පහත් දැක්වෙන සේවාන් ලබාගත හැකිය. ව්‍යවස්ථාදායක තොරතුරු, තමන් විසින් ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත්තා පෙහෙසම් යනාදී පිළිබඳ තොරතුරු, තමන් විසින් අසන ලද ප්‍රශ්නහයි වල ලබා දුන් පිළිතුරු, ඉදිරියේදී ඇසීමට නිමිත ප්‍රශ්නහයි වල වෙන්කර ඇති දින පෞද්ගලික තොරතුරු, වැඩි විස්තර පැමිණි විස්තර අනාදිය, නියමිත දිනට අදාළ තොරතුරු, එනම් පාර්ලිමේන්තුවේ නායපුත්‍රය නායපත්‍රයේ දිනට නියමිත වැඩපිළිවෙල, නායපුස්තක පරිපූරක යනාදිය, කාරක සභා වාර්තා පිළිගැන්වීම, වෙනත් රජයේ වාර්තා හා ගැසට් පත්‍රයේ ජීගත් කිරීම, දැනට පැවැත්වෙන කාරක සභාව රැස්වීම හා වැඩසටහන් සම්බන්ධ වේවාවල්, පසුගිය තොරතුරු හැන්සාඩ් වාර්තා, කාරක සභා වාර්තා යනාදිය, මේට අමතරව අන්තර්ජාල හා විද්‍යුත් තැපෑල සේවා පහසුකම්ද තවත් විවිධ තොරතුරුද ගාත්‍රී මන්ත්‍රීලාගේ ගරු මන්ත්‍රීතුමාගේ ආසනයේ සිටම ලබාගත හැකිය. මෙම පද්ධතිය සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් දැනටමත් සියලුම ගරු මන්ත්‍රීන්ගේ මේස මත තබා ඇත. වැඩි විස්තර අවශ්‍ය වන්නේ නම් දුරකථන දිගුව 6581 ඔස්සේ පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කර්මනාකාර දෙපාර්තමේන්තුවේ කවුළු සම්බන්ධීකාරක අමතා ලබාගත හැකිය. එසේම මෙම පද්ධතිය පරිගණනය කිරීම පිළිබඳ වැඩිතුර පුහුණුවක් අවශ්‍ය වෙනනම් පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධතිය කර්මනාකාර දෙපාර්තමේන්තුව මගින් ලබා දිය හැකිය. පාර්ලිමේන්තුවට ලබා දෙන මෙම පරිගණක ඔබ සැමගේ පෞද්ගලික වස්තුවක් ලෙස සැලකිල්ලෙන් හා ආරක්ෂාවෙන් යුතුව පරිහරණය කරමින් බොහෝ කාලයක් මේ පරිගණක හොඳින් පවත්වා ගැනීම සඳහා ඔබතුමාලගේ පූර්ණ සහය ලබා දෙන ලෙස කාරුණික ඉල්ලමි. මෙම මත්ය මෙම ව්‍යාප්තිය මගින් සැපෙන සේවා ඔබගේ පාර්ලිමේන්තු කටයුතු තවදුරටත් පහසුවෙන් හා පරදායී වාරින් සිදු කර ගැනීමට ඉවහල් වනු ඇතැයි මම විශ්වාස කරමි. ලිපි ලේඛනාදිය පිළිගැන්වීම, කථානායකවරයාසින් පිළිගැන්වීම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 41(a)(6) ව්‍යවස්ථා ප්‍රකාරව පළමුව කාර්තු සඳහා, එනම් 1/1/2017 දින සිට 31/3/2017 දක්වා ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ ප්‍රගති වාර්තාව මම ඉදිරිපත් කරමි. ලිපි ලේඛනාදිය
පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 8 දරන උදර්පණ පනතේ 3 වෙනි වගන්තිය යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ මහජන චීන සමූහ ආණ්ඩුව අතර උදර්පණ ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සාදන ලදුව 2017 ජුනි 20 වැනි දිනති අංක 2024-25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. එම නියමය ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2015 වර්ෂයේ සඳහා මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 ජුනි 9 වැනි දිනති අංක 20.22.30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 1889 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 ජුනි 19 වැනි දිනති අංක 2024 එක දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සහ 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 ජූලි 11 වැනි දිනති අංක 2027-07 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. එම නියමයන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2012 සහ 2013 වර්ෂ සඳහා සැලසිනේ රූපවාහිනී ආයතනයේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තා නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සෞඛ්‍ය පෝෂණා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 59 වැනි සහ 63 වැනි වගන්ති සමග කිවිය යුතු 142 වගන්තියේ දෙක උපවගන්තියේ ද ඡේදය යටතේ සෞඛ්‍ය පෝෂණා දේශීය වෛද්‍ය අමාත්‍යාරය විසින් සාදන ලදුව 2017 ජූනි 14 වෙනි දිනැති අංක 2023 ඇලයිරක් 30 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. එම නියෝග සෞඛ්‍ය හා මානව සුබසාධනය සමාජ සවිබල් ගැනීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාව වෙත යොමු කළ යුතුය මම යෝජනා කරමි.
ගරු අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන සංස්ථාවේ කටයුතු ඇමැතිතුමා.
ගරු කථානායකතුමනි, 2016 වර්ෂය සඳහා ආගමන හා විකමන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තා මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කර්මාන්ත වාණිජ්‍ය කටයුතු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2014 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව නිෂ්පාදන හා සේවා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු නිවාස ඉදිරිපීම අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2013 වර්ෂයේ සඳහා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව සෞඛ්‍ය හා මානව සුබසාධනයේ සමාජ සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 1972 අංක 11 දරන රාජ්‍ය කෘෂිකාර්මික නීතිගත සංස්ථා පනතේ 2 වැනි වගන්තිය යටතේ 1978 පෙබරවාරි 1 වැනි දිනති අංක 302-12 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ සංශෝධනය කරමින් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 ජූලි 7 වැනි දිනති අංක 2026-45 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. එම නියමය ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැන්වීම පළමුවෙන්ම ප්‍රවාහනය සම්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු සභාපතිතුමා වෙනුවට ගරු ලක්ෂ්මන් විජේමාන්‍ය මැතිතුමා විසින් ඉදිරිපත් කිරීම.
Honorable Speaker, I present the report of the Sectorial Oversight Committee on Transport and Communication on Supplementary Estimate Head 117, Program 2 of the Ministry of Higher Education and Highways, which was referred to the said committee.
ස්තුතියි. අභ්‍යන්තර පරිපාලන රාජ්‍ය කර්මනාකරණ පින්දාංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාමය කාර්කයේ සභාපති ගරු ගාමිණී ලොග්ගේ මැතිතුමා වෙනුවට ගරු ලකී ජයවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කිරීම.
ගරු කතානායකතුමනි, අභ්‍යන්තර පරිපාලන රාජ්‍ය කර්මනාකරණ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කරන ලද 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතේ 52 එක වගන්තිය යටතේ නියෝග සහ 2011, 2012, 2015 සහ 2016 වර්ෂය සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තා සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
තරුණ ක්‍රීඩා කලා සහ උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු සීබී රත්නායක මැතිතුමා විසින් ඉදිරිපත්
කිරීම.
එවැනිම ගරු මුජිබුර් රහමාන් මැතිතුමා විසින් ඉදිරිපත් කිරීම.
තරුණ ක්‍රීඩා කලා සහ උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වෙත යොමු කරන ලද ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 25 දරන ක්‍රීඩා පනත යටතේ නියෝග සහ 2016 වර්ෂය සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධක වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාවේම කාර්ක සභාවේ සභාපති ගරු එම්.ඒ. සුමන්දිරන් මැතිතුමා විසින් පිළිගැන්වීම.
Honorable Speaker, I present the report of the Committee on Public Finance on 1. Inland Revenue Bill, 2. Order under Stamp Duty Special Provisions Act, 3. Supplementary Estimate, Head 117, Program 2 of the Ministry of Higher Education and Highways, which were referred to the said committee.
පෙස්සන් පිළිගැන්වීම ගරු ලක්ෂ්මන් යාපා අභිවාදන මැතිතුමා, ගරු නිහල් ගලප්පත්ති මැතිතුමා,
ගරු කතානායකතුමනි, අම්බලන්තොට පුගුල්ලෑය පාර ජයසේවන යන ස්ථානයේ පදිංචි ඥානවති සමරවීර මහත්මයගෙන් ලැබුණු පෙස්සමක්ද, අම්බලන්තොට පළුගස්ගුඩල්ල යන ස්ථානයේ පදිංචි MP නන්දාවති මහත්මයගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්නුමි.
ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන්‍ය මැතිතුමා,
ගරු කතානායකතුමනි, කළුතර මහහීනටියංගල නිම්තෙර අසපුව අංක 18 දරන ස්ථානයේ පදිංචි පර්සිනානයක්කාර මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු සුදිස් සංජය පෙරරා මැතිතුමා,
ගරු කතානායකතුමනි, අනතුර අලුබමුල්ල පුරණපාර අංක 245 දරන ස්ථානයේ පදිංචි HGW පද්මසිරි මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, පිටකෝට්ටේ තලවතුකොඩ විජිතපුර අංක 24 දරන ස්ථානයේ පදිංචි LARK ඩියනාරච්චි මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, දොඩංගොඩ උඩවත්තේගොඩ වසන්ති යන ස්ථානයේ පදිංචි OKD රත්නසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නුමි.
මෙම පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නයේ ගරු බුද්ධික පතිර මැතිතුමා, ගරු සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යමක් ඇතුළු විශේෂයෙන්ම කාලය ගැන මම අවධානය යොමු කරනවා.
ගරු කතානායකතුමනි, A1 205 2 පූර්ණකාලීන ලියාපදිංචි 88, අර්ධකාලීන ලියාපදිංචි 117, A1 2017 4:20 දින ආරම්භ කර 2017 5:31 දින අවසන් කර ඇත. 2 A2 03 2018 5:01 A1 ලියාපදිංචි කරන ලෙස නිවේදනය කිරීමෙන් අනතුරුව එම නිවේදනය නොසලකා හැරීම හෝ ඒ අනුව ක්‍රියාත්මක නොවන්නේ නම් අදාළ ප්‍රදේශයේ මහේස්ත්‍රාත් උසාවියක නඩු පැවරීම, මහේස්ත්‍රාත් උසාවි නියෝගය මත එම පෞද්ගලික වෛද්‍ය සහාය ආයතනය වසා දැමීම. 2 A2 අංක A1 සඳහන් ක්‍රියාමාර්ග ගෙන ඇත. 3 පසුගිය වසර 2 කාලය තුළ එවැනි දඬුවම් දීමක් සිදු කර නැත. අවශ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් පසු නිසි ලෙස ලියාපදිංචි කිරීම හෝ යාවත්කාලීන කිරීම සිදු කර ඇත. ඈ පැන නොනගී.
ගරු කතානායකතුමනි, මං සුදන්ත වෙනවා. මට විස්තරාත්මක පිළිතුරක් ලබා දීම පිළිබඳ ගරු සෞඛ්‍ය සහ ආදේශීය වෛද්‍ය අමාත්‍යතුමාට මම එතුමගෙන් දැනගන්නට කැමතියි. ලංකාවේ රාජ්‍ය රූපවාහිනී නාලිකාවල අඩු වශයෙන්ුත් පෞද්ගලික රූපවාහිනී නාලිකා හැම එකම වගේමත් ප්‍රවෘත්ති විකාශයන් තුළ අතරමඟ තියෙන විදාකාරයේ විමර්ශනයට අදාළ යම් යම් කාරණා. එතකොට මේ වයිදි පෙන්නුම් කරනවා මෙවැනි වෛද්‍ය මධ්‍යස්ථාන මුවාවෙන් ලියාපංචි කරලා නැති වෛද්‍ය මධ්‍යස්ථානවල නීති විරෝධී ඖෂධ අලවිය, සමහරලාට තුන්ඩුවක් නැතුව ඖෂධ අලවිය, වෛද්‍යවරයෙක්ගේ ඒ සහතිකයක් නැතුව ඇතැම් විට අලවි කළ නොහැකි නැත්නම් තහනම් ඖෂධ අලවිය, ඒ වගේම වරක් පෙන්වන්නට දුනා ස්වාමින් වහන්සේලා දෙනම සිරප් වර්ගයක් පන්සල තුළට ළඟ ෆාමසිකින් ගෙනලා ආවි කරනවා. ඉතින් මේ වගේ දේවල් පිළිබඳව විශේෂ විමර්ශන ඒකක ප්‍රමාණවත් පරිදි රටපුරා යොදවන්න අමාත්‍යංශයට හැකියාව ශක්‍යතාවය තියෙනවා.
මෙහෙමයි, දැන් මේ ඒක වෙනම කාරණාවක්. ඒ කියන්නේ නීති විරෝධී අය වෛද්‍ය වෘත්තියේ යෙදීම. ඒ අය දැන් අපි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවත් එක්ක එකතු වෙලා අපි ඒකෙන් තමයි ඒක ක්‍රියාත්මක කරන්නට ඕනේ. ඒ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දෙන ලේඛනවලට පරිබාහිරව ඉන්න අයව සියලුම කට්ටියවගේට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ලංකා පුරාම එක දිගට ගැනීම සඳහා දැන් අපි ක්‍රියාදාමයක් මේ සැලසුම් කරගෙන යනවා. ඒ ටික ඉක්මන් දවසකින් සතියකින් විතර ඔක්කොම ටික ඒවට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න.
ඔබතුමා සඳහන් කරන්න තිබුණේ වෛද්‍යවරු නොවන පුද්ගලයන් නීත්‍යානුකූලව නොවන අන්දමේ. මම සඳහන් කරන්නේ මේ පවත්වගෙන යන ඖෂධ අලවිසල් සහ සායන මධ්‍යස්ථාන විදියට පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන විදියට පවත්වගෙන යන ඒවයි විකුණන නීති විරෝධී ඖෂධ. ඒ කියන්නේ එකක් නීති විරෝධී ඖෂධ, සමහරලාට විකුණන්නට නොහැකි ඖෂධ, සහ විශේෂයෙන්ම මේ මේ වෛද්‍යවරයෙක්ගේ විධිමත් ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් නොමැතිව ලබා දෙන ඖෂධ අලවි කිරීම පිළිබඳව මොකක්ද අමාත්‍යංශ කරන පසු විපරම?
ඒක නම් වැඩේ තියෙන්නේ අපිට වඩා පොලිසියට තමයි ඒක සිදු කරන්න වෙන්නේ. යම් කිසි කෙනෙක් අපිට පැමිණිලි කරොත් අපි ඒ මධ්‍යස්ථානයට විරුද්ධව ක්‍රියා කරනවා. ඒ ෆාමසිකට විරුද්ධව මේ ඒ කියන්නේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් නැතුව මේව කරන එක.
හොඳයි.
නමුත් ඒකේ තියෙන වෙනත් ඖෂධ නීති විරෝධී ඒවා ගෙනියනවා නම් අපි සාමාන්‍යයෙන් මේ ෆාමසි ඔක්කොම නිරීක්ෂණයට පත් කරනවා අවුරුද්දක් පාසා.
හරි.
ඉතින් එතෙන්දී අවුවෙනේ වට අපි ඒ වෙලාවෙම ක්‍රියා කරනවා. සමහර ඒවා වහලක් දාලා තියෙනවා.
හොඳ. හරි. බොහොම ස්තුතියි. ඊළඟට ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා.
ගරු මහානව ගරු කථානායකතුමනි.
ගරු කථානායකතුමනි, පළවෙනි අයන්න එක උත්තරේ මුළු පිරිවැය රුපියල් බිලියන 197.1ක් පමණ වේ. අයන්න දෙක නැත. අයන්න තුන පැන නොනගී, අයන්න හතර පැන නොනගී, ආයන්න පැන නොනගී.
අගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ, ගරු කථානායකතුමනි, හම්බන්තොට වරාය මෙතුමල්ලගේ වචන වලින් කියනවානේ පැන නොනගී කියන්නේ විකුණලා නැහැ බදු දුන්නා කියලා කියන්නේ. තක්සේරු කරන හැටේට නම් වසර 99කට බදු දීම විකිණීමට සමානයි. අපි ඒ තර්කේ පැත්තකින් තියලා ඔබතුමාගෙන් දැනගන්න කැමති වරාය විකිණීමට හෝ බදු දීම, ඒක මම පස්සේ කියලා දෙන්නම්. ටියුෂන් ක්ලාස් එකක් දාපු දවසක කියලා දෙන්නම් කොහොමද ඒ දෙක සමාන වෙන්නේ කියලා. ගරු කථානායකතුමනි, මම විශේෂයෙන් අහන්නේ මෙම net value, net present value basis, එහෙම නැත්නම් අනාගත ආදායමේ වර්තමාන වටිනාකම කියන පදනම ගනිමින් මේ වරායේ වටිනාකම පිළිබඳ මේ විකිණීමට හෝ බදු දීමට පෙර තක්සේරුවක් කර තිබේද?
ගරු කථානායකතුමනි, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව තමයි රාමුගත ඒ යෝජනාව සම්මත කරගෙන ඇමරිකන් ඩොලර් බිලියන 1.4ක වටිනාකමක් පදනම් කරගෙන සාකච්ඡා ආරම්භ කරේ. මං හිතන්නේ මේ ගම්මන්පිල මන්ත්‍රීතුමාගේ ඒ ප්‍රශ්නෙට හොඳම උත්තරේ තමයි ලන්සු දෙකක් කැඳෙව්වා. ඒ චීන රජයයි ශ්‍රී ලංකා රජයයි අතර තියෙන ගිවිසුමක් මත මේ හම්බන්තොට වරාය හදපු චයිනා හාබ කොම්පැනියේ ලන්සුව ඉදිරිපත් කරලා තිබ්බේ ඇමරිකන් ඩොලර් මිලියන 740කට. එතකොට මේ වරාය හදපු කොන්ත්‍රාත්කරුවා කියන්නේ මේක ඇමරිකන් ඩොලර් මිලියන 740කට වඩා වටින්නේ නැහැ කියලා. හරිද? එතකොට වැඩි ලන්සුවට තමයි අත් වශයෙන්ම අවසානයේ දුන්නේ. ඇමරිකන් ඩොලර් බිලියන 1.12ක්. ඉතින් මම හිතන්නේ ඒකත් අපිට හොයන්න සිද්ධ වෙනවා.
හොඳයි.
ගරු කථානායකතුමනි, ගරු අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩකරමේ අසත්‍ය ප්‍රකාශයක් කළේ වරායේ උපසභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පංචපුද්ගල කමිටුවක් පත් කරා මේ ලබා දීලා තිබ්බ මිල ගණන් දෙකෙන් වඩා ලාභදායක මොකද්ද කියලා බලන්න. මූලික ගෙවීම මිලියන 751 එකේ කාලයේ වසර 55යි, වාර්ෂික ගෙවන ගෙවීම අරකට වඩා වැඩි. දෙකේ සංසන්දන කරලා ඩොලර් බිලියන 2ක් ওই මිලියන 750 මූලික ගෙවීම කරන සමාගමේ නැත්නම් චයිනා හාබ සමාගමේ ලන්සෝ වටිනාකමින් වැඩි කියලා උපසභාපතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් පංචපුද්ගල කමිටුව නිර්දේශ කර තිබෙදී තමයි ඊට වඩා අඩු වටිනාකමක් දුන්න චයිනා මර්චන්ට් එකට තමුන්නාන්සල වරාය දෙන්නේ. ඒ නිසා සාධාරණ සැකයක් තියෙනවා ඩොලර් බිලියන 2ක් අඩුවේ මේක ලබා දෙන්න ලොකු කොමිස් කුට්ටියක් කවුරුහරි ලබා ගත්තා කියලා ගෞරව ඇමතුමා. එහෙම දෙයක් මෙහෙම උපසභාපතිවරයාගේ වාර්තාවකින් නිර්දේශ වුණාද නැද්ද?
මම මේ එතුමාගේ ප්‍රකාශය සම්පූර්ණයෙන් හෙලා දකිනවා. ඒක අසත්‍ය ප්‍රකාශයක්. මේ ලන්සු දෙකෙන් වැඩි ලන්සුවට තමයි මේ ටෙන්ඩරේ ප්‍රධානය කරේ. නැවතවරක් මම කියන්න කැමති, වරාය හදපු කොම්පැනියේ තක්සේරුව ඇමරිකන් ඩොලර් මිලියන 740යි. එතකොට ඊට වඩා දෙගුණයක් කිට්ටු වෙන්න අපි භාණ්ඩාගාරයට මුදලක් ලබාගෙන තියෙනවා මේ ඍජු ආයෝජනය හරහා.
හොඳයි, බොහොම ස්තුතියි. ඊළඟට ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා. ගරු දුන්නා so I can only force him to reply. දැන් ඇහුවා ප්‍රශ්න දෙයක් ඇහුවා, එතුමා උත්තර දුන්නා. මන්නේ එතුමාගේද මට බල කරන්න බෑ ඉතින් ඒ උත්තරේ. ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා, ගරු පලස්සවා පලස්පන් මැතිතුමා.
මේ ගරු කථානායකතුමනි, මේ න්‍යාය පුස්තකේ වරදක් සිදු වී තිබෙනවා මේ ප්‍රශ්නේ අහනකොටම.
ඔව්.
මම අහලා තියෙන්නේ වාරි මාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යවරයාගෙන් අසිය යුතු ප්‍රශ්නයක්. මෙහි සඳහන් වෙලා තිබෙන්නේ පළාත් සභා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට. මේ වාරි මාර්ග විෂය පළාත් පාලන විෂයට අයිති වන්නේ කෙසේද යන පිළිබඳ ප්‍රශ්නයක් තියෙන නිසා ඔබතුමාට උත්තරයක් දෙන්න පුළුවන්ද මන් දන්නේ නැහැ.
නෑ, මේක රිෆර් කරන්න වෙයි අපි.
පළාත් පාලන අමාත්‍යංශයේ සති 3ක් කල් ඉල්ලලා තිබෙනවා.
ඒ කියන්නේ මේ වාරි මාර්ග විෂය
ඒක එතුමාලා බේරගනින් මේ අපිට දන්නලා තියෙන සති 3ක් කියලා.
එහෙමද? ඒ කියන්නේ වාරි මාර්ග විෂයක් දැන් මේ පළාත් පාල විෂයට පවරලා තියෙන දේ කරු කතා නැකතුමනි.
මම නම් හරියට දන්නේ නැහැ ඒ සමයට ඒ අර පළාත් සභාවට ඇවිත් දේවල්ද දන්නේ නැහැ ඒක. ඔයාලා බලන්න වෙයි.
නෑ 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 මට දැන කරු කතා නැකතුමනි.
ඔව්.
මේ ඒ කියන්නේ මොකද මේ න්‍යාය පුස්තකයේම යම් තවත් තැන්වල තියෙනවා ඒ සමානම ප්‍රශ්නය වාරි මාර්ග හා ජල කළමනාකරණ ඇමතිටියවල. එතකොට ඒ ප්‍රශ්නේම මේ කොහොමද මේ පළාත් පාලන
ඇමතිතුමා ගරු මන්ත්‍රීතුමා දැන් මට දැනගන්න ලැබුණා පළාත් සභාව කිවලු පළාත් පාලන අමාත්‍යංශයට යොමු කරන්නේ වාරි කර්ම අමාත්‍යංශ දැම්මාම මේක පළාත් සභා වාරි මාර්ගයට දාන්න කියලා දැනුවත් කරයි කියලා. ඒක මම හිතන්නේ මම කියන්නේ
ඒ විදිහට
පිළිතුර බලාපොරොත්තු වෙනවා. That's okay.
සති 3න් උත්තරයක් හම්බෙයි.
හරි. ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ජාතික ප්‍රතිපත්ති ආතී කටයුතු තැමතුමාගේ ඇසීමට
මම ප්‍රශ්නේ අසනවා. අයන්න 2016 වර්ෂය තුළ මැණික්කා ස්වර්ණාභරණ කර්මාන්තයේ ශිෂ්‍යයන් පුහුණු කිරීම සඳහා මැණික්කා ස්වර්ණාභරණ පරිශ්‍රණ අභ්‍යාස ආයතනය විසින් ශිෂ්‍යත්ව 230ක් පිරිනැමීමට කටයුතු කර ඇත. ඒ පිළිබඳ විස්තරය පහත පරිදි වේ. මැණික් නිර්මාණ තාක්ෂණ ශිල්පී ව්‍යාපෘතියේ පුහුණු කරන ලද ශිෂ්‍යයන් සංඛ්‍යාව 65යි. මැණික්කා ස්වර්ණාභරණ පරිශ්‍රණ හා අභ්‍යාස ආයතනයේ අරමුදල් මගින් 165 දෙනෙක් පුහුණු කරලා තියෙනවා. පූර්ණ ශිෂ්‍යත්ව ලබා දුන් මුළු ශිෂ්‍යයන් සංඛ්‍යාව 230යි. සහනදායි ගාස්තු පදනම යටතේ පුහුණු කරන ලද ශිෂ්‍ය සංඛ්‍යාව 527යි. පුහුණු කරන ලද මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 757යි. ඒ සඳහා වැය කරන ලද මුළු මුදල රුපියල් මිලියන 1.3යි. ආ1 1977 වසරේ සිට 2016 වසර දක්වා මැණික්කා ස්වර්ණාභරණ අපනයන දත්ත ඇතුළත් සංඛ්‍යාලේඛන වාර්තාවක් ඇමුණුම එක ලෙස ඉදිරිපත් කරමි. ආ2 මැණික්කා ස්වර්ණාභරණ කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා පහත යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මැණික්කා ස්වර්ණාභරණ අධිකාරිය කටයුතු කරමින් පවතී.
විපක්ෂ පාවිච්චි
රත්නපුර ප්‍රධාන මැණික් නගරයේ ලෙස ව්‍යාප්ත කිරීම සඳහා රත්නපුර දෙමුමාවත් මැණික් වීදිය සංවර්ධනය කිරීම දේශීය හා විදේශීය ස්වර්ණාභරණ මිලදී ගන්නා පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගන්න වස් අධිකාරිය ප්‍රමිති මුද්‍රා සහිත ස්වර්ණාභරණ විකිණීම අනිවාර්ය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීම සහ නීතිගත කිරීමට කටයුතු කිරීම නව මැණික්කා ස්වර්ණාභරණ පරීක්ෂා කිරීමේ රසායනාගාර ගාල්ලේ පිහිට වූ අතර යාපනයේ මහනුවර දිස්ත්‍රික්ක එවැනි රසායනාගාරයන් පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කරගෙන යනු ලබයි ජංගම සේවයක් සැපයීම සඳහා මැණික් පරීක්ෂා කිරීමේ පාසුකම් සහිත බස් රථයක් මිලදීගෙන ඇති අතර එම සේවාව ඉදිරියේදී සැපයීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යනු ලබයි 2017 වර්ෂයේ කටුනායක ගුවන්තොටුපළ පිටවීමේ පරිණාමයේ මැණික් කපනයන මධ්‍යස්ථානයක් ඉදිකර ඇති අතර එමගින් මැණික් කපනයන ඉතා ඉක්මනින් හා කාර්යක්ෂමව සිදු කරගෙන යාමට අවශ්‍ය පාසුකම් සලසා ඇත ජාත්‍යන්තර ප්‍රදර්ශනන්හි ශ්‍රී ලංකාව මණ්ඩප සංවිධානය කිරීම හොංකොං ඇමරිකා එක්සත් ජනපදයේ තායිලන්තයේ ජපානයේ ජර්මනිය චීනය එක්සත් රාජධානිය සහ ඉන්දුනීසියාව මැඩගස්කරේ ටැන්සානියාව හා ඉතියෝපියාව වැනි රටවල් සඳහා වෙළඳ දූත සංචාර සංවිධානය තුළින් නව සම්බන්ධතා ඇතිකර ගැනීම සහ එම රටවල්හි මැණික් කපනයන හා පතල් කැණීම් සඳහා අවශ්‍ය අවකාශය ලබා ගැනීම ඊළඟට ගරු කථානායකතුමනි සභාගත කරන 2016 වර්ෂය තුළ අත්කරගන්නා ලද ප්‍රගතිය පිළිබඳ දක්වන ලේඛනය සමන් සභාගත කරනවා ආයන්නේ 3 2000 වසරේ සිට 2016 වසර දක්වා චීනයට කරන ලද මැණික් කපනයන පිළිබඳ දත් ඇතුළත් සංඛ්‍යා ලේඛන වාර්තා ඇමුණුම 2 ලෙස සභාගත කරනවා අවශ්‍ය නම් ඒ කියවන්නත් පුළුවන් ගරු කථානායකතුමනි කියවන්න අවශ්‍ය දෙයක් නැහැ ආයන්න පැන නොනගි
ගරු කථානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් සිකුරාදා දිනේදී මේ ගරු සභාවේදී විවාදයට ගැනීමට නියමිත දේශීය ආදායම් 50 කෙටුම්පතේ මෙතෙක් ඉතිහාසයේ තුන මැණික්කා ස්වර්ණාභරණ කර්මාන්තයට ලබා දීලා තිබෙන සියලුම බදු සානුබලයන් සහ බදු නිදාස් කිරීම ඉවත් කරලා තියෙනවා මේ 50 කෙටුම්පතේ එතකොට 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතෙන් සහ ඒ පනතට ඉදිරිපත් කරපු සංශෝධන වලින් මැණික් කර්මාන්තයේ ලබා දුන් සහන ඒ මැණික් අපනයන ප්‍රවර්ධනය සඳහා බරපතල ලෙස හේතු වුණා. නමුත් මේ සහන ඉවත් වුණොත් මේ කර්මාන්තයේ මුනුමනින්ම කඩා වැටෙනවා. ඔබතුමා මේ පිළිබඳ මුදල් විෂය භාර අමාත්‍යතුමා සමග සාකච්ඡා කරලා මැණික් කර්මාන්තය සඳහා තියෙන සහන ලබා දීම සඳහා මැදිහත් වෙනවද කියලා දැනගන්න කැමතියි.
දැනට ගරු මන්ත්‍රීතුමා මේක කමිටි ස්ටේජ් එක තියෙන නිසා ඒ අදහස්
ඔව්
ගරු කතාවෙන් දැන් මේ ගැන මේ 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 මැණික් කර්මාන්තේ ශේෂ්ත්‍රීන් නැන් අපේ මේ මුදල් අමාත්‍යතුමාත් එක්ක සාකච්ඡා කෙරුවා. ඒ අනුව දැන් තීරණයක් අරගෙන තිනවා කමිටි ස්ටේජ් එකේ ඒ සහන දෙන්න. ඒගොල්ලන්ට අවශ්‍ය
සර් මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ දැන් ඔබතුමන්ලා මේ පනත සම්බන්ධයෙන් ඉදිරිපත් කරන සංශෝධන කරුණාකරලා දැන් සිකුරාදා නම් තියෙන්නේ මේ විවාදයේ අපිට හෙට හරි අනිද්දාරියෝ ඇමතුමා ලබා දෙන්නකෝ. මොකද අපිත් මේ පිළිබඳ උනන්දු වෙන්නේ. මොකද රටේ කෘෂිකර්මයේ කර්මාන්ත අර්ථසාධක අරමුදල මේ සියල්ලට මේ වෙනවා. හෙටයි අනිද්දායි දවස් දෙකම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන් වැඩ නතර කරනවා. ඉතින් එතකොට මේ අවුල ඇති වෙන්නේ ඔබතුමන්ලා මේ ටික අපිට කලින් දෙන්න.
මම අද උදේ මුදල් අමාත්‍යතුමාත් එක්ක සාකච්ඡා කරුවා. එතුමා බලාපොරොත්තු වෙනවා මේ විවාදයට ඉස්සෙල්ලා ඒක ලබා දෙන්න.
මගේ ගරු සභානායකතුමත් මං හිතන්නේ ඒ සම්බන්ධයෙන් උත්සාහයක් කරනවා. අද උදේත් අපි කතා කළා එතුමා ගැන. මං කිව්වා යම් පිළිවෙලක් ගන්නවා ඇතියෝ. ඔව්. No, he's trying to do that.
දැන් පළාත් පාලන පද්ද
දෙකම
දේශීය ආදායම් පනත දේශීය ආදායම් පනත අපි සිකුරාදා විවාදයට ගන්නවා. හැබැයි අපි ඡන්දයක් ගන්නෙ නෑ. සංශෝධන 100 ගානක් තියෙනවා. ඒ සංශෝධන ගැන කතා කරන්න තව දවසක් දෙනවා.
හා රයිට්.
පළාත් පාලන අපි එදාම ඡන්දය අරන් එදාම විවාද කරලා එදාම ඡන්දය තියෙනවා 24.
ඔව්.
සංශෝධන
සල්ලා මං හිතුවා දවස් දෙකටම යනවා කියලා. එහෙම නැද්ද? නෑ නෑ දවස් දෙක මං හිතන් දවස් දෙකටම පල් දෙන කතාව කියලා ඉස්සෙල් මට කියලා තිබුණා නේද? You have changed that.
No, they have changed.
Ah, you have changed. Yeah, I was not aware of that.
අපෝ පොඩ්ඩක් 24 වෙනිදා පළාත් පාලන පනත අපි විවාද කරලා ඡන්දය තියෙනවා. ඒ වගේම සිකුරාදා අපි විවාද කරලා ඡන්දය තියන්න අපි 6 වෙනිදා ඡන්දය ගන්නවා.
එතකොට අවශ්‍ය සංශෝධන කලින් ඉදිරිපත් කරන්න පුළුවන්ද? පුළුවන් කල්තිය බාර දෙන්න ගරු අනුරාධනා මහත්තයා.
ඒ ඔබතුමා මතු කරපු ප්‍රශ්නෙම තමයි. ඒ කියන්නේ දැනට අපිට පළාත් පාලන මැතිවරණ සංශෝධන ඉදිරිපත් කළා තියෙනවා. ඒ සංශෝධන දැන් වෙමින් තිබුණු සාකච්ඡාවත් එක්ක කිසිසේත්ම සම්බන්ධ නොවුණු සංශෝධන. මොකද නව මැතිවරණ ක්‍රමයක් ඒක පවත්වන ආකාරය පිළිබඳ ගරු කතානායකතුමනි දීර්ඝ ලෙස සාකච්ඡා කරලා පළාත් පාලන අමාත්‍යතුමා එකඟතාවයකට ආවා ඒක සභාගත කරන බව. හැබැයි දැන් ඉදිරිපත් කරලා තියෙන්නේ දැන් හෙට සාකච්ඡාවට ගන්නවා කියලා ගරුකත් පොඩකින් ගරු කතානායක සාකච්ඡාවට ගන්නවා කියලා දැන් අපි ගාව තියෙන සංශෝධන ඒක කිසිසේත්ම අර කතා කරලා තියෙන එකට සම්බන්ධ නැති සංශෝධන.
හෙට උදේ දෙන්න පුළුවන් දේටි ඔක්කොම සංශෝධන.
ගරු කතානායක වඩාත් හොඳයි අද දිනේ අපිට ලබා දෙනවා නම් මොකද දැන්
අපි එතුමා උත්සාහ කරනවා කොහමද කියලා තීරීමක් කළා. අපි උල්ලිමක් කළා.
ඇත්ත වශයෙන්ම ගරු කතානායක තුමා මට දුරකතනයෙන් කතා කරලා කිව්වා සංශෝධනක ඉක්මනට ලබා දෙන්න කියලා.
නෑ ඉස්සෙල්ලම කරන්න වෙන්නේ මොකද්ද දන්නවද? මේ දාලා තියෙනවා අයින් කරගන්න ඕන. මේක කිසිසේත්ම සම්බන්ධ නැති ඒවා.
නෑ නෑ කොහොමදත් පණතක් ගෙනාවාම මේ කාර්ක සභා අවස්ථාවේදී සංශෝධන කියන්න පුළුවන්.
නෑ නෑ මේක පනතම නෙමෙයි මේක සංශෝධනම තමයි කියන්නේ.
කලින් සාකච්ඡා නොකරපු සංශෝධන කියන්න පුළුවන්. එහෙම එකක් නෑ.
නෑ ගරු කතානායක.
නමුත් අපිට මේ කාර්ය විදියට කල්තියා දුන්නොත් මේක කිසි කරදරයක් නැති
වැඩක් කරගන්න පුළුවන්. අපිත් එකගයි ඉක්මනින් සම්මත කරගෙන ඉක්මනින් ඡන්දෙට යන්න. හැබැයි ඔබතුමා දැන් කිව්වාම හෙට ඡන්දෙට පොඩ්ඩක් ඉන්නකෝ.
නෑ ඔය ඒක අවස්ථාව
කියන්න දෙන්න කියන්නකෝ.
හැමදාම මොකද්ද මේ කල් දාන්න හදන්නේ මේ?
නෑ නෑ අපි
මේ ප්‍රශ්න අහනවා.
නෑ ඔබතුමා දැන්
අහන එක කියන්න. ගරු කතානායකතුමනි. කතානායකතුමනි අපිත් එකගයි මේ පළාත් පාලන සංශෝධන ඉක්මනින්ම සම්මත කළ ඡන්දෙ තියන්න. හැබැයි ගරු කතානායකතුමනි දැන් ඇමතුමා කියනකොට හෙට සංශෝධන සම්මත කරනවා කියලා සංශෝධන මේ අනිද්දා සංශෝධන සම්මත කරන සංශෝධන කිසිවක් අපි ගාව නැහැ. දැන් අපි ගාව ඒ නිසා අපිට ඕනකම තිබෙන්නේ
දවල් 12 වෙනකොට අනිවාර්යයෙන්
හෙට දවල් 12 වෙනකොට දෙනවා.
හෙට 12 වෙනකොට දෙනවා.
මම දන්නවා තියෙනවා එතුමා විදේශගත වෙලා.
ඔව් මම ඉල්ලීමක් කළේ අද දෙන්න නමුත් ඒක නැති හින්දා ඒක
දවල්. දැන් මේකට මේ සිවාක්ෂි.
අර නානකාර මන්ත්‍රීතුමා
මේකට මේ ඡන්ද කල් දාන්න හදන්න එපා.
යා
කුණාප කතා කරන්න
අනබල්ලා
අන්න බෝඩර්ස්
නානකාර මැතිතුමාය
සර් ගරු කතානායකතුමනි මම සම්පූර්ණයෙන්ම එකඟයි හැකිතරම් දිගට මේක සම්මත කරන්න ඕන ගරු සභානායකතුමා කියන පරිදිම නමුත් අපිට මතුවෙන එක් ප්‍රධාන ගැටලුවක් තියෙනවා ඒ ගැටලුව මමත් තව මන්ත්‍රීවරුන් පිරිසක් අත්සන් කරපු ලියමනකින් අපි ගරු කතානායකතුමාට බාර දුන්නා එතුමාට තමයි තීන්දුව කරන්න තිබෙන්නේ මේ ඉදිරිපත් කරන සංශෝධන සැබවින්ම මේ රාමුව තුල පිළිගත හැකි සංශෝධනද නොයිද කියලා.
දැන් අපි හෙට උදේ ඉදිරිපත් කරනවානේ ගරු
මන්ත්‍රී. ඒ නිසා
අනු තමයි සංශෝධන ගේන්නේ.
නෑ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව අනුව තමයි. නමුත් දැන් තමුන්නාන්සේලා අපි දන්නේ මොනවද? අපි දන්නේ මොනවද මේ?
ඇයි මේක කල් දාන්න හදන්නේ?
ඔමිනේ අපි කල් දාන්න හදනවා නෙවෙයි.
ඇයි මේක කල් දාන්න හදන්නේ?
ඔය 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 ඕගොල්ලන්ගේ මේ අබනේ යුතුමා ඕගොල්ලන්ගේ කාර්ක සභා අවස්ථාවේ සංශෝධන ගේන්නේ නැත්තම් කෙලින්ම හිත අපඩ පුළුවන් මේක සම්මත කරා
නීතිමුතුතුමා
තමුන්නාන්සේලා තමයි ඔය කොමිටි වෙලාවට සංශෝධන වගක් ගෙන්න මේක අවුල් කරන්න
අපි හෙට බලමු හෙට බලමු ගරු අනුකමර මැද හෙට
බලන්න ගරු කතානායකතුමනි
ගරු අග්‍රාමාත්‍යමව
මම හිතන්නේ මේ ඡන්ද ක්‍රමය ගැන විශාල විවාදයක් මේ රටේ ගියා එදා යෝජනා කරපු එකට පක්ෂ අතර එකඟත්වයක් තිබුණේ පොදුවේ විරුද්ධත්වයක් තිබුණේ. ඉතින් මේ විවිධ පක්ෂ අරගෙන මේ ක්‍රමයක් වෙනස් කරන්න නැතුව එකඟ කර ගන්නවා කිව්වට කල් ගියා. අපි මේ වැඩ කටයුත්ත කළා තියෙන්නේ. ඊට පස්සේ අපේ කාන්තා නියෝජිතයන් උයි ඇමතිතුමා එක්ක තව සාකච්ඡාවක් ගියා. ඉතින් මේකෙන් මට කිව්වා දැන් සංශෝධන 55ක් දැනටම මං හිතන්නේ මේ මැතිවරණ කොමිසමෙන් දීලා කළා තියෙනවා. මේවා ටිකත් හෙට ලබලා දෙන්නම්. දෙවනුව ඔබතුමා ඕන වෙලාවක අපිට තියෙනවා ඕන කෙටුම් පදක් තියෙනවනේ ඊට ඉස්සෙල්ලා සංශෝධන බාර දිය යුතු වෙලාව කියලා තියෙනවා දෙවනි කියවීමට ඉස්සෙල්ලා. එතකොට විශේෂ එතනදී ස්ථාවර නියෝග යටතේ ඕනනම් ප්‍රශ්නයක් මතු කර ගන්න පුළුවන්. නැත්තම් විශේෂකන්නේ මේකේ රාමුව ඇතුලේ කරන්න පුළුවන්ද නැද්ද කියන එක. ස්ථාවර නියෝගයට අනුකූල නම් සංශෝධන ඔබතුමා කියන මම නම් අහලා නැහැ මේ කිසි දවසක මේ කෙටුම්පතේ රාමුව ඇතුලේ තියෙනවද නැද්ද කියලා. සාමාන්‍යයෙන් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද කියලා තීරණය කරන්න ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්න පුළුවන්. සංශෝධනයක් ගෙනාවොත් නීතිපොයතුමා උපදෙස් දෙන්න ඕනේ. ඒක ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද කියලා. ඒකට ඔබතුමාට ඊ අනික් ස්ථාවර නියෝග ප්‍රශ්න තීන්දුව කරන්න පුළුවන්. ඒ කිසිවිටක මම දන්නේ හැටියට කාර්යාලයේ ඉතින් අපි සමාජීලනට ප්‍රමාද වීමක ඇමතුමා එන්නේ අද විතරයි. අපි සියලු දෙනාටම ඕනේ මේ ඡන්දය පවත්වන්න. දැන් අපි ඔක්කොම එකඟුනේ නිසා මම හිතන්නේ අපි ඔක්කොම එකතු වෙලා මේක කළා. එතකොට අපිට එක එක තැන් වල තියෙන ශක්තිය මොකද්ද කියලා බලමු.
දැන් ගරු අගමැති ආද උදේ නියෝජ්‍ය පිරිසක් ඇවිල්ලා මට කිව්වේ ඒගොල්ල සහයෝගය දෙනවා. ඉතින් පුළුවන් තරම් ඉක්මනින් ඒ තියෙන සංශෝධන ඉදිරිපත් කරන්න කියලා. ඒක තමයි ගරු සභානායකතුමාගේ ඉල්ලීමක් කරනවා හෙට දවල්ට දෙන්න කියලා.
ඒ පිළිගන්නවා.
හොඳයි.
අපි අපි තීන එකට මේක විගහට ඉවර කළා දැන්. තව කල් දා ගන්න බෑ.
හොඳයි ගරු අමෘ කුමාර සර්ණත්තුමා.
ගරු කථානායකතුමනි මං හිතන්නේ අර ඉදිරිපත් කළා තිබුණු මැතිවර්ණ ක්‍රමේ විකෘති ඡන්ද ක්‍රමයක්. එනිසා අපි අතර පොදු එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා නව ඡන්ද ක්‍රමයක් සහ ඒ ඡන්දේ පවත්වමු ආකාරය පිළිබඳව. ඒකේ සංශෝධන තමයි ඉදිරිපත් කිරීම නියමිතව තිබෙන්නේ. හැබැයි ඒකේසේ තිබියදී කලින් ඉදිරිපත් කරපු සංශෝධන තියෙනවද? දැන් ඇති වෙලා තියෙන தත්ත්වය තමයි කලින් ඉදිරිපත් කළාද සංශෝධන හා මේ එකඟතාවයට එන ලද සංශෝධන අතර ගැටුමක් තියෙනවා. මෙන්න මේක निराකරණය කර ගැනීමකින් තොරව විධිමත් ලෙස නීති සම්පාදනය කරගන්න බෑ. මොකද දැන් අපි අතර ඉදිරිපත් කළ තියෙන සංශෝධන කරු කථානායකතුමනි පැරණි ඡන්ද ක්‍රමයේ උපකල්පනයේ ඒක මත පදනම් ඉදිරිපත් කරපු සංශෝධන. ඒකයි නව ඡන්ද ක්‍රමයේ අතර ගැටුමක් එනවා. ඒ නිසා දැන් හරිම එකඟතාවයකට එන්න ඕනකම තියෙනවා. කලින් ඉදිරිපත් කළ සංශෝධන වලින් කුමන කොටස බාර ගන්න ඉතුරු ඉවත් කරන්න කුමක්ද? අලුත් සංශෝධන මොකද්ද කියලා පොදු එකඟතාවයකට එන්නේ නැතුව මේක විවාදයට භාජනය කරන්න බෑ. දැන් තියෙන කලින් නීතියට අනුරූපී වන පරිදි සංශෝධනත් නව සංශෝධනත් කියලා දෙකක් තිබෙනවා. මේ දෙක එකිනෙක ගැටෙනවා. මේකයි ගරු කථානායකතුමනි ඇති වෙලා තියෙන තත්ත්වය. අර කයින් කරගන්න වෙනවා.
එද ගරු සභානායකතුමා පැහැදිලි කරන්න කැමති දෙක.
ගරු කථානායකතුමනි පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව කාර්ක සභා අවස්ථාවේදී ඕනම සංශෝධනයක් ගේන්න පුළුවන්. පුළුවන්. ව්‍යවස්ථාවට අනුකූලව
දැන් මෙතන
ඒවත්තාවට අනුකූලව සංශෝධනයක් ගේන්න පුළුවන්. ඒක තමයි කාලයක් තිස්සේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය.
හොඳයි හෙට දවල්ට ඔබතුමා ලබා දෙන්න. ඊට පස්සේ අපි ඉගෙන සාකච්ඡා.
මම කථානායකතුමනි නෑ මේ අනුර දිසානායක මන්තුමා කිව්වේ කාරණේ ගැන විවිධ සංශෝධන එනවා කාර්ක සභා අවස්ථාවේදී. ඒ නිසා අපි මේ සංශෝධන බාර දුන්නාන් පස්සේ පැරණි ක්‍රමය නෙමෙයි අලුත් ක්‍රමයට අනුකූලව විතරයි අපි අරගන්නේ. ඒ අපි කතා කරලා ප්‍රශ්නයක් තියෙන ඉවත් කරනවා. ඒක අපි හෙට අනිද්දා උදේ කතා කරමු. ඒක ප්‍රශ්නයක් නෑ. අපිටත් ඕනේ මේ අපි ඔක්කොම එකඟුණේ ක්‍රමයේ ක්‍රියාත්මක කරන්න වෙන එකක් නෙමෙයි. අනික ඒවා තියෙන්නේ අර මැතිවරණේ පවත්වන්නට උවමනා කිව්ව සංශෝධන මැතිවරණ කොමිසමෙන් දුන්නා අපිට. ඒවා කොයි ක්‍රමේ වුණත් ඒක බලපාන්නේ
නෑ. නෑ හෙට උදේට ලැබුණාට පස්සේ අපිට කතා කරන්න පුළුවන්. ඒ තමයි ලේසිම. ගරු දල සලාපෙරු මැතිවරණ.
ගරු කථානායකතුමනි අපි මිට පැය භාගයකට පැයකට පමණ පෙරින් ඔබතුමාගේ කාර්යාලය තිබුණ ගස්වෙන් පස්සේ අපිට ලැබිච්ච තොරතුරු තමයි මේ ප්‍රශ්නේ මතු කරාම ඊයේ ලිඛිතව දැනුම් දීමෙන් අනතුරුව ඔබතුමා අපිට දැනුම් දුන්නේ හෙට බ්‍රහස්පතින්දා දවසේ ඡන්ද විමසීමක් කරන්න එන්නේ. ඒ නිසා අපිට මේක කතා කරන්න කල් තියෙනවායි කියලා. ඒ
එහෙම අදහසක් කියේ තිබුණේ
නැහැ.
සභාවේ සභානායකතුමාගේ වෙනස්.
නමුත් දැන් අපේ ප්‍රශ්නේ වෙන්නේ ගරු කථානායකතුමනි මේ 2012 අංක 15 දරන පනත පිළිබඳව අපි දන්නවා. ඊපස්සේ මේ සංශෝධන මැතිවරණ කොමිසම විසින් යෝජනා කරන ලැබූ සංශෝධන මේ පිළිබඳ ගැටලුවක් නැහැ. අපි පුන පුනා පාර්ලිමේන්තුවේදී කියලා තියෙනවා මැතිවරණයක් ඉක්මනින්ම අවශ්‍යයි. කිසි ගැටලුවක් නැහැ. සභානායකතුමා වැරදි මතයක් දෙන්නා දන්නේ පස්සේ සභාවට මැතිවරණ තියෙනවට විරුද්ධව කල් දාන්න හදනවා. ඒක නෑ. මැතිවරණයක් අවශ්‍යයි. නමුත් මේ අපි සම්මත කරනු ලැබූ පනතින් පරිබාහිරව මේ ස්කෝප් එකෙන් එළියට ගිහිල්ලා වෙනත් සංශෝධනයක් කාර්ක සභාස්ථාව ඉදිරිපත් කරනනම් ගරු අගමැතිතුමනි ඒක ව්‍යවස්ථාවට පටහැනි. අනුර දිසානායක මැතිතුමත් මතු කරේ ඒ කාරණේමයි. හොඳයි වෙන කාරණාවක් වෙන්න පුළුවන්. හැබැයි අපි කියන්නේ මැතිවරණ තියමු. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ සංශෝධන කිසි ගැටලුවක් නැහැ.
tomorrow we'll discuss.
අනන්තත් එක ගැටෙන සංශෝධනයක් එනවා නම් ඒක ඔබතුමා
ඒක අපේ රාජකාරණ
තුමා විදියට ව්‍යවස්ථාවට එහි යමක් වෙන්න දෙන්නේ නැතුව
මෙතුමා අපේ වගේ කිවි ඉස්ස කරන්න හදනවා.
නැහැ. ඔව්.
සංශෝධන ව්‍යවස්ථාවට පරිණිත නැද්ද කියන එක අපේ වකීමක්. අපි ඒක නීතිවතුමා දැන්ටමත් නීතිවතුමාගේ සහයෝගය අරගෙන අපි ඒක අවසන් කරලා
තියෙනවා. ඔව්. එහෙනම් අපි පායිතරින් අවසන් කරමු. අපි ඊළඟ වැඩිටියෙන් දැන් හෙට ලැබුණාට පස්සේ අපිට කතා ගන්න පුළුවන්. කරුව නානක්කාර මන්ත්‍රීතුමා
අපි කවුරුත් දන්නවා සංශෝධන කියන්නේ මොනවද කියලා. අපි මේ පාලිමේන්තුව ඕන තරම් එම සම්මත කරගෙන ගිහින් ගිහින් තියෙනවා නීතිපතිතුමාගේ විමසමින්. නමුත් සංශෝධනයක නාමයෙන් අලුත්ම අදහසක් මේකට ඇතුල් කරන්න හැදුවොත් ඒක සංශෝධනයක් වෙන්නේ.
අපි හෙට බලමු ගරු මන්ත්‍රීතුමා, ඒකයි මං කියන්නේ මේ ගැන අපිට වාදිවාදී කරන්න පුළුවන්. සෝෂල්ලි ගෙට් ද මේන් බිස්නස්.
ඔව් වන් ලාස්ට් වර්ඩ්. ගරු කතානායක තුමනි 18 වෙනි සංශෝධනයේ උදේ ගෙනාලා ඇන්දෑවේ සම්මත කෙරුවා.
හොඳයි.
බටින ගඩිය රෙලවන්ට්. උදේ ගෙනාවා. උදේ ගෙනාලා ඇන්දෑවේ තුට සම්මත කෙරුවා. මේ සම්ප්‍රදාය ගැන කතා කරනවා.
හොඳයි ගරු ගරු
ගරු කතානායක තුමනි. ඔව්. අපිට වුවමනා එක ඡන්ද ක්‍රමයක් හැම මට්ටමෙම ක්‍රියාත්මක කරන්න. ඉතින් මේ ඔක්කොම අත්හදා බැලීම. ඒතකොට ජනතාව මෙතන ඡන්ද දුන්නාම මේ පුරුදු වෙනවා. පාර්ලිමේන්තු ඡන්දෙට. ඉතින් මන් දන්නේ ඒකට කවුරුවත් විරුද්ධ වෙන්න ඕනද කියලා.
ඇයි විරුද්ධ?
ඔව්. මේවා පටහැනි නම් කමන්නේ. පටහැනිව පියවත් කරන්න ඕනේ. පටහැනිව ඉවත් ඒක මමත් එකඟයි. මොකද පටහැනිව තියන්න බෑ. මේක අර එදාගෙන ආවේ සංශෝධන වාගේ වෙන්න බෑ. ඒත් අපි පටහැනිව ඉවත් කළා. අපි ඔක්කොම අවස්ථාව දෙනු ජනතාවට පලිනිනතාවට මේ අලුත් ක්‍රමේ එදිලා එතකොට අඩුපාඩුකම් තියනවා නම් අලුත් ව්‍යවස්ථාවට ඉස්සෙල්ලා අපිට පුළුවන් මේ ඔක්කොම නිවැරදි කරන්න. ඉස්සෙල්ලා අපි අහන්නේ
බොහොම චුතේ මට පේන විදිහට ප්‍රශ්නයක් ඇත්ත නෑ දැන් මෙතන. ඒකයි ගරු වාසුදේව නානාකාර මැතිතුමා ගරු රාජ්‍ය ව්‍යවසාය
මම අසරේ
මෙතුමා ඇසීමට
ගරු කතානායකතුමනි ආ එක ඔව් ආ දෙක නැත ආ තුන එකඟ විය නොහැක ආ හතර මේ වෙන විට ඒකාබද්ධ කර ඇත ආ එක නැත ආ දෙක නැත.
ප්‍රශ්නය 60,000ක් පමණ ගනුදෙනුකරුවන් සිටින මේ මා සඳහන් කර ඇති පස්වෙනි නගර ශාඛාව මේ විදිහට ඒකාබද්ධ කළා අහෝසි කිරීමට හේතු වන කාරණා ඔබතුමා මේ සභාවට කියනවා.
මේක පළමුවෙන්ම කියන්න ඕනේ 60,000ක් ගනුදෙනුකරුව එතන හිටියේ නැහැ. 15,000යි හිටියේ. එයිනුත් 16 දිනකේ තමයි වැඩිම ගිණුම් තිබුණේ ස්ථාවර ගිණුම් හැටියට. ඊළඟට මේක ඒකාබද්ධ කරලා දැන් මාස 5ක් වෙනවා. අද වෙනතුරු කිසිම කෙනෙක්ගෙන් පැමිණිල්ලක් ඇවිල්ලා නැහැ ඒ පිළිබඳව. අනිත් එක සියලු පහසුකම් තියෙන ශාඛාවකට තමයි ඒකාබද්ධ කරේ. මීටර 50ක් ඉහයින් තමයි අලුත් බැංකුව තියෙන්නේ. වාහන නවත්තන්නත් බෑ මේ කලින් තියුණු තැන. මෙතන වාහන නවත්තන්නත් පුළුවන්. නෑ 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 වාහන නවත්තන්න බැරි එක හේතුවක්. හේතු කියන්න පොඩ්ඩක් ඉන්න.
ආයෙත් පිළිතුරු
දෙන්න. 60,000ක් නෑ. 60,000ක් හිටියෙත් නෑ. ඒකත් වැරදි. මීටර 50ක් එහයින් සියලු පහසුකම් සහිතව මේක කරේ. ගනුදෙනුකරුව මාස 5ක් තිස්සේ දැන් කිසිම කතාවක් නැතුව මේක කරගෙන යනවා.
හේතුවක් තිබුණානේ. ඒ හේතුව දැන් වෙනකොට නිෂේධ වෙලාද?
ඔව් මේ වඩාත් හොඳ පහසුකම් එතන තිබුණේ නැහැ. සියලු පහසුකම් එතන තිබුණේ නැහැ. දැන් තියෙන තැන මීටර 50ක් එහයින් තියෙන තැන සියලුම පහසුකම් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. ඉතින් මාස 5ක් තිස්සේ කිසිම ප්‍රශ්නයක් නැතුව ගනුදෙනු කරුවා ගනුදෙනු කර.
හොඳයි බොහොම ස්තුතියි ගරු වෛද්‍ය නලින්ද ජයසම ඇතතුමා ගරු රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමතුමා ඇසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි.
කතානායකතුමනි රාජ්‍ය ව්‍යවසාය ඇමතුමා සතියක් අල්ලිලනවා.
ගරු අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා අග්‍රාමාත්‍යතුමා ජාති ප්‍රතිපත්ති ආධිකාරීතුමාගේ ඇසීමට. ගරු මහාචාර්ය අශු මාරසිංහ ඇමතුමා ගරු විදුලි බල පුනර්ජනීය බලශක්ති ඇමතුමාගේ ඇසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි පළවෙනි ප්‍රශ්නය ගරු මන්ත්‍රීතුමා අසන්නේ ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදනය කිරීමේදී ද්‍රව තත්ත්වයට පත් කළ ස්වභාවික වායුව අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ LNG කියලා භාවිතා කිරීම සඳහා රජය විසින් තීරණයක් ගෙන තිබේද කියන කාරණය උත්තරේ ඔව්. ගරු මන්ත්‍රීතුමනි කාරණා කීපයක් නිසා අපි මේ තීරණය අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ පද්ධතිය LNG වලින් ධාවනය කරන්න නෙමෙයි, අනිකුත් මුලාශ්‍ර සමග LNG භාවිතා කරන්න අපේ අපේක්ෂාව. ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදිත ස්වභාවික වායු වාණිජමය භාවිතයට ගැනීමට හැකියාවක් නොමැති බව ඔබ දන්නේද? උත්තරය දැනට ඔව්. නමුත් ශ්‍රී ලංකාවට අයිති මුහුදු සීමාව තුළ ස්වභාවික වායු ඉන්ධනයක් ලෙස ලබා ගැනීමට හැකි බව පරීක්ෂණවලදී පෙනී ගිහිලා තියෙනවා. ඒ පිළිබඳව සැහෙන ගවේෂණ කරලා තිබෙනවා, වාණිජමය අධ්‍යයනයන් කරලා තිබෙනවා. නමුත් තවමත් ඒ ශ්‍රී ලංකාවේ මුහුදේ පොළොවෙන් යට තිබෙන ස්වභාවික වායු ප්‍රායෝගිකව ප්‍රයෝජනට ගැනීමට හැකි වාණිජමය ක්‍රියාවලියක් ආරම්භ වෙලා නැහැ විවිධ හේතු නිසා. අපෙන් අහනවා ඊළඟ ප්‍රශ්නය, විදුලි උත්පාදනය කිරීම සඳහා අවශ්‍ය කරන ද්‍රව තත්ත්වයට පත් කළ ස්වභාවික වායු ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සහ ගබඩා කිරීම පිළිබඳව රජයට ඇති වැඩපිළිවෙළ. මේක ඉතාම වැදගත් ප්‍රශ්නයක් කරු මන්ත්‍රීතුමනි, මුතුමයි ස්තුතිවන්ත වෙනවා මෙවැනි ප්‍රශ්නයක් මතු කිරීම පිළිබඳව. ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කිරීම, විදුලි බල ක්ෂේත්‍රය සඳහා යොදා ගන්නා ඉන්ධන විවිධාංගීකරණය කිරීම, විදුලි ජනන වියදම අවම කිරීම යන කරුණු අරමුණු කරගෙන විදුලි බල ජනනය සඳහා ඉන්ධනයක් ලෙස ස්වභාවික වායුව යොදා ගැනීම ප්‍රධාන කරගත් ප්‍රතිපත්තිමය තීරණ ගණනාවක් පිළිබඳව අපි එකඟතාවයට පත් වෙලා තියෙනවා. රජ වෙනුවෙන් විදුලි බල සහ පුනර්ජනනී බලශක්ති අමාත්‍යාංශය, ඒ වගේම ප්‍රධානම මේ රටේ ඉන්ධන භාවිතය කරන ලංකා විදුලි බල මණ්ඩලය සහය අනුබද්ධ ආයතන. ඊළඟ ප්‍රශ්නය ඔබතුමා අසන්නේ, මේ ඇත්තටම මේ LNG වලින් මේ විදුලිය නිෂ්පාදනය කරනවා කියලා කිව්වට මේ සත්‍ය වශයෙන්ම ඩීසල් වලින් දුවන්නද මේ හදන්නේ? කියන්නේ මේ LNG හරහා කියන්නේ ගල්ලංගුරු භාවිතය පිළිබඳ පසුගාමි මතයක් ඇතිකොට LNG නමින් ඩීසල් බලාගාර ආරම්භ කොට දිගටම LNG දිගටම ඩීසල් වලින් දුවන්නද මේ හදන්නේ කියලා. ඇත්ත වශයෙන්ම මේක ඉතාම සාධාරණ ප්‍රශ්නයක්. මීට කලින් මෙගවට් 300ක බලාගාරයක් කෙරළපිටිය ආරම්භ කළා, දැන් තිබෙනවා. එම බලාගාරය අපේක්ෂා කළා ඉක්මනින්ම LNG වලට හරවන්න. නමුත් එහෙම කළේ නැහැ. එහෙම වුණේ නැහැ. අත්ත වශයෙන් මේක බැලු බැලමට පේනවා. මේ පිළිබඳව ඉතිහාසය හොයලා බැලුවාම එසේ LNG ලබා ගැනීමට හෝ ඒවා පිළිබඳව ගබඩා කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ඉක්මනින් සකස් කිරීමට කිසිවකට උනන්දුවක් නොතිබුණ බව. නමුත් වර්තමාන රජයේ බලයට පත් වුණාට පස්සේ බලශක්ති මූලාශ්‍ර විවිධාංගීකරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ ගල්ලඟුරු, ඒ වගේම ද්‍රවීකృత ස්වභාවික වායු LNG, සූර්ය බලය, සුළං බලය, ඒ වගේම ඩීසල්, මේ සියලුම මූලාශ්‍ර පිළිබඳව අපි සොයා බැලුවා, භාවිත කළා. මම ඔබතුමාට වගකීමෙන් කියනවා, මේ අනතුර අපි දන්නවා. ඒ කියන්නේ දැන් අපි අලුතෙන් මෙගවට් 300ක තව බලාගාරයක් සඳහා ටෙන්ඩර් කැඳවලා තියෙනවා. ඒ බලාගාරය LNG LNG ටෙන්ඩර් කැඳවලා තියෙනවා. එම ටෙන්ඩරේ තමයි මේ පහුගිය දවස්වල ප්‍රශ්නය ලක්වෙච්ච ටෙන්ඩරේ. නමුත් ඒ ටෙන්ඩරේ පිළිබඳ ප්‍රශ්න විශ්ලේෂණය අපි ඉස්සරහට යනවා. එතකොට දැන් ඒ අවස්ථාවෙත් දැනට යෝජනා කරලා තියෙන්නේ ආරම්භක අවස්ථාවේ ඩීසල් වලින් දුවන්න. නමුත් වසරක් ඇතුළත LNG වලට මාරු වෙන්න. දැන් එහෙම කරන්න නම් ටර්මිනල් එකක් අවශ්‍යයි. ඒ කියන්නේ ද්‍රවීකృత වායු ගොඩ බෑමට සහ ගබඩා කර තිබීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල අවශ්‍යයි. දැන් මේ පිළිබඳව රජය ඉතාම පැහැදිලි ප්‍රතිපත්තියක ඉන්නවා. ඒ ප්‍රතිපත්තිය අනුව විදුලි බල මණ්ඩලයේ අවශ්‍යතාව සඳහා මෙගවට් 1000ක ධාරිතාවයට ගැලපෙන LNG ටර්මිනල් එකක් ඔවුනට ඉදිකර ගන්නට අවසර දුන්නා. ඒ වගේම ඉන්දු ජපාන හවුල් ව්‍යාපෘතියක් ලංකාවේ පෙට්‍රෝලියම් මේ කෝපරේෂන් එක සමග ඔවුන්ට තවත් ටර්මිනල් එකක් සඳහා අවසර දීලා තියෙනවා. ඒ අනුව තවත් ඒ අනුව අපි මෙම ද්‍රවීකృత වායු ලබා ගැනීම යථාර්ථයක් කිරීමට කටයුතු කරනවා ඉක්මනින්ම. මොකද ඩීසල් පරිසර දූෂණය වැඩි, මිල වැඩි, මෙහෙම දිගින් දිගට දෙන්න බෑ. ඒ වගේම දැනට තිබෙන කම්බයින් සයිකල් ප්ලාන්ට්ස්, ඒ කියන්නේ මේ ඩීසල් වලින් හෝ බර තෙල් වලින් දුවන මේ යන්ත්‍ර ඉක්මනින්ම අපි LNG වලට පරිවර්තනය කිරීමට කටයුතු කරනවා.
හොඳයි.
ඒ වගේම ඊළඟ ප්‍රශ්නයට උත්තරය, එසේ අනතුරුදායක තත්ත්වයක් පවතින්නේ නම් රජයේ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීමට පියවර නොගන්නේ මන්ද කියන එක. නැවතත් ඉතාම වැදගත් ප්‍රශ්නයක් කරු මන්ත්‍රීතුමනි, එවැනි අනතුරුදායක තත්ත්වයක් පවතින්නේ නැහැ. අපි ඔබතුමාට වගකීමෙන් කියනවා, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය විදුලි බල මණ්ඩලය දැනටමත් ශීඝ්‍රගාමී පුනර්ජනනීය බලශක්ති වැඩපිළිවෙළ සකස් කළ තියෙනවා. ඒ අනුව 2020 වෙනකොට මෙගාවොට් 1246 දක්වා, 2025 වන විට මෙගවොට් 1912ක් දක්වා, 2030 වන විට මෙගවොට් 2476ක් දක්වාත් පුනර්ජනනීය විදුලි බලාගාර පිළියෙල කිරීම බලාපොරොත්තු වෙනවා. මේ කියන්නේ ජල විදුලි බලාගාර හැර, කියන්නේ සූර්ය බලය සහ සුළං බලයටයි ප්‍රමුඛතාවය තිබෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ අදාළවන්නේ නැහැ ගරු මන්තුමනි.
හොඳයි.
කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් ඔබතුමාගේ පිළිතුරු දීමේදී ලබා දුන්න අර කෙළවර පිටියේ මෙගාවොට් 300ක බලාගාරය සම්බන්ධයෙන් මේ දවස්වල ටෙන්ඩර් කැඳවලා තියෙන. දැන් මේ සම්බන්ධයෙන් අපි ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ සාකච්ඡා කරා. දැන් ඒ දෙවනි වටේ ටෙන්ඩර් දෙන්නපත් බැලීමේදී එක සමාගමකින් විතරයි කියන ප්‍රශ්නේ තමයි ඒ ටෙන්ඩර් ලිපි සොයා බැලීමේදී අපිට දැනගන්න ලැබුණේ. දැන් මේ සම්බන්ධයෙන් තියෙන වර්තමාන තත්ත්වය කුමක්ද? ඒ මොකද මේ ටෙන්ඩර් ක්‍රියාදාමය තුලත් මේක කල් ගියොත් අපිට විශාල ප්‍රශ්නයක් වෙනවා. විදුලිය නිෂ්පාදනය කිරීම ඉතාමත් ඉක්මනට මේ බලාගාරය සක්සා ගත යුතු වෙනවා. ඒ සඳහා ඔබතුමාලා ගන්න කරන්තින පීවර මොකක්ද ඒ සම්බන්ධයෙන්?
දැනට මේ පිළිබඳව තාක්ෂණික ඇගයුම් කමිටුව මුලින්ම සොයා බැලුවා මේ ටෙන්ඩරේ සුසුකම් පිළිබඳව පරීක්ෂා කළා. ඉන් පස්සේ ටෙන්ඩර් කමිටුව එකනේ කැබිනට් අපොයින්ටඩ් එකනේ මේක අමාත්‍යංශය විසින් කරන ටෙන්ඩර් මේ පත් කරපු කමිටුවක් නෙමෙයි කැබිනට් මණ්ඩලය විසින් පත් කරපු ටෙන්ඩර් කමිටුව. ඒක තමයි ඉහළම මට්ටම. ඔවුන් විසින් මෙය තක්සේරු කරා. අවසානයේදී අපට ලැබිලා තියෙන වාර්තාව තමයි කිසිදු සමාගමක් මේ විවිධ හේතු නිසා මේ අවශ්‍ය සුසුකම් සපුරල් නැහැ කියන එක. මේ තත්ත්වය තුළ විදුලි බල අමාත්‍යංශය විදිහට කැබිනට් මණ්ඩලයේ අවසරය පතා තිබෙනවා නැවත වරක් මෙම බලාගාර ඉදිකිරීම සඳහා ගත යුතු පියවර ගැන. එම ඒ පිළිබඳව මේ මොහොතේ වැඩි විස්තර කීම සුසු වෙන්නේ නැහැ. නමුත් අපි ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව උපදෙස් පතලා තියෙනවා අමාත්‍ය මණ්ඩලයෙන්. දැනට තිබෙන තත්ත්වය තමයි කිසිදු ආයතනයක් සුදුසුකම් විවිධ ලෙස සපුරා නැහැ කියන කාරණය තමයි දැනට තිබෙන තත්ත්වය.
ඊළඟ ගරු අමාත්‍යතුමනි, 2020 දක්වා වන ජනන සැලැස්ම මේ දිනවල අපි සාකච්ඡාවට භාජනය වෙනවා. මේ ජනන සැලැස්ම වල තියෙනවා පුනරින් ප්‍රදේශයේ සුවිශේෂී විදුලි බලාගාර පර්යන්තයක්. එකක් තමයි සුලං සහ සූර්ය බලය ආශ්‍රිතව. දැන් මේ පුනරින් බලාගාර පර්යන්තයත් එක්ක අවශ්‍යතාවයක් ඇති වෙනවා අලුතෙන් රැහැන් පද්ධතිය, ට්‍රාන්ස්මිෂන් ලයින් ඉදිකිරීම. මේ සම්බන්ධයෙන් අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද?
අපි පුනරින් ප්‍රදේශයේ මෙගවොට් 1040ක සුලං බලයෙන් සහ සූර්ය බලයෙන් විදුලි උත්පාදනය කරන හයිබ්‍රිඩ් රිනියුබල් එනර්ජි පාර්කයක් අපි හදන්න යෝජිතව ඉන්නවා. එහි වින්ඩ් සුලං බලය මෙගවොට් 170ක් සඳහා, සූර්ය බලය මෙගවොට් 100ක් සඳහා ටෙන්ඩර් ඉක්මනින් මේ මාස කීපයක් තුළ කැඳවීමට අපේක්ෂා කරනවා. ඔබතුමා කිව්වා වගේම එම උත්පාදනය කරන විදුලිය රටේ අනෙක් ප්‍රදේශවලට ලබා දීමටත්, ඒ වගේම යාපනය ප්‍රදේශයට ලබා දීම සඳහාත් මේ ට්‍රාන්ස්මිෂන් පද්ධතිය අවශ්‍යයි. ඒ නිසා අපි 220 kV ප්‍රහන් පද්ධතියක් ඉක්මනින්ම සකස් කිරීම සඳහා ප්‍රමුඛතම ව්‍යාපෘතියක් හැටියට හඳුනාගෙන තියෙනවා. ඒ සඳහා ජාත්‍යන්තර ආධාර අපිට ලබා දීමට ආයතන කීපයක් ඉදිරිපත් වෙලා තියෙනවා. වාසිදායකම ස්ථානයෙන් අපි ලබා ගන්නවා. ගැටලුවක් වෙන්නේ නැහැ. බලාගාර හදනකොට ඒ අදාළ ට්‍රාන්ස්මිෂන් ලයින්ස් හදලා අවසන් කරන්න පුළුවන්කම තියෙනවා.
හොඳයි බොහොම ස්තුතියි. ළඟට ගරුව ඒශාන් විතාරගේ මැතිතුමා, ගරුව අග්‍රමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික ඇමතිතුමා ඇතුළු විශේෂයෙන්ම අපේ කාලය අවසන් වෙවි ගැන යන ප්‍රශ්න සඳහා ඒ නිසා කණ්ණා කරලා වෙලාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. ගරු අජිත් මානප්පේරු මැතිතුමා, ගරු විදුලි බල පුනර්ජනී බලශක්ති ඇමතිතුමාගේ ඇසීමට කාලය ගැන අවධානය යොමු කරන නැවත වරක් ඕ.
ගරු කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නය සූර්ය බල සංග්‍රාමය ව්‍යාපෘති යටතේ මේ වෙනකොට තියෙන සම්බන්ධතා සංඛ්‍යාව සබඳතා ලබා දී අවසන් ප්‍රමාණය මේ පහුගිය වසර තුළ ගිය අවුරුද්ද සෙප්තැම්බර් 6 වෙනිදා පටන් ගත්තේ 3909යි. තවත් 2000ක් තිබෙනවා ඉල්ලුම් කර තිබෙනවා. නමුත් සබඳතාවය තාම ලබා දීලා නැහැ. එහි ධාරිතාවය මෙගවොට් 35ක් සබඳතා ලබා දීලා තියෙනවා. මෙගවොට් 33ක් පමණ සබඳතා ලබා දීමට යෝජිතව තියෙනවා. සම්පූර්ණ ප්‍රමාණය මේ වසර තුළ ඉදිවි අවසන් ප්‍රමාණය මෙගවොට් 68ක් පමණ වෙනවා. ගරු කතානායකතුමනි, ඒක ලොකු ප්‍රමාණයක්. ඒ වගේම සූර්ය බල සංග්‍රාමය යටතේ පාරිභෝගික විසින් විදුලි බල මණ්ඩලයට ලබා දෙන විදුලි ඒකකයක් සඳහා ගෙවනු ලබන මුදල්.
දැන් කලින් ප්‍රශ්නේ කියන්න ඕනේ නැහැ, උත්තරී දාන්න ඕනේ
ගමන්. ඒ වැදගත් රටේ ජනතාවට ගරු කතානායකතුමනි, මේ විශේෂ ව්‍යාපෘතියක් නිසා ක්‍රම තුනකට අපි ක්‍රියා කරනවා. පළවෙනි එක ශුද්ධ මනුකරණය, net metering. මේ net metering ක්‍රියාවලිය තුළ අපි ඒ නිෂ්පාදනය කරන විදුලි ඒකක ප්‍රමාණයට අපි පාවිච්චි කරන ඒකක ප්‍රමාණය හිලව් කරනවා. පාරිභෝගිකයාට විදුලි බල මණ්ඩලය මුදල් ගෙවන්නේ නැහැ. වැඩිපුර විදුලි බල මණ්ඩලයට විදුලිය ලැබුණත් ඒක තමයි පරණ ක්‍රමය. ඒ ක්‍රමයක් දිගටම තියෙනවා. ඊළඟ ක්‍රමය තමයි ශුද්ධ ගිණුම්කරණය, net accounting ක්‍රමය. තම වහල මත සවිකරන සූර්ය පැනල මගින් ජනනය කරන විදුලි ඒකක ගණන ඔහු විසින් පාරිභෝජනය කරන ලද විදුලි ඒකක ගණනට වඩා වැඩි නම් ඒ වැඩිපුර ජනනය කළ විදුලි ඒකක සඳහා මුල් වසර 7ක කාලයට විදුලි ඒකකයට රුපියල් 22ක් සහ 8වන වර්ෂයේ සිට 21 වර්ෂය දක්වා ඉතුරු 13ට රුපියල් 15,50ක මුදලක් එක් ඒකකයට ගෙවීම. යම් හේකින් විදුලි පාරිභෝජන ඒකක ගණන ජනන ඒකක ගණනට වඩා වැඩි නම් දැනට පවතින විදුලි පාරිභෝජන ගාස්තු අනුව පාරිභෝගිකයා විසින් වැඩිපුර පාරිභෝජනය කරන ලද ඒකක ගණනට ගෙවීම. ඒ කියන්නේ වාසිය තියෙන පාරිභෝගිකයාට නම් පාරිභෝගිකයාට විදුලි බල මණ්ඩලය ගෙවනවා. වාසිය තියෙන විදුලි බල මණ්ඩලයේ පැත්තට නම් පාරිභෝගිකයා බැලන්ස් එක විතරක්
ගෙවනවා. හොඳයි.
තුන්වෙනි ක්‍රමය net plus ක්‍රමය. තම වහලේ මත සූර්ය බල ශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කරන නිෂ්පාදකයන් නිෂ්පාදනය කරන විදුලි ඒකක ගණනට මුදල් ගෙවීම තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. මෙහිදී ශුද්ධ මනුකරණ ක්‍රමය යටතේ මේ නොව පාරිභෝගිකයාගේ නිෂ්පාදනය විදුලි පාරිභෝජනයේ නිදහස් වෙන එක. ඒ දෙක සම්බන්ධයක් නැහැ ගණන් හදනකොට. ඒ අනුව පාරිභෝගිකයා තම පාරිභෝජනයට පවතින ගාස්තු ක්‍රමයට තේම විදුලිය පාරිභෝජන ගාස්තු ගෙවගෙන යන අතර ඔහුගේ විදුලි නිෂ්පාදනය සඳහා පළවෙනි වසර 7 සඳහා ඒකකයට රුපියල් 22 බැගිනුත් 8වන වර්ෂයේ සිට රුපියල් 15,50ක් බැගිනුත් අපි ගෙවනවා. මේක විශාල වහලයක් තියෙන වාණිජමය කටයුතු කරන ආයතන වලට ගැලපෙනවා. ඒ අනුව 2020 වර්ෂය වන විට ඊළඟ ප්‍රශ්න උත්තරය 2020 වර්ෂය වන විට මුළු ස්ථාපිත ධාරිතාව ලෙස සුලං බලය මෙගවට් 410ක් හා සූර්ය බලය මෙගවට් 440ක් ජාතික පද්ධතියට ලබා ගැනීමට අපේක්ෂා කරනවා. ඒ වගේම අපෙන් අහනවා ගරු මන්ත්‍රීතුමා ඊටම වැදගත් ප්‍රශ්නයක් මොකද මෙච්චර මන්දගාමී කියලා. නමුත් ගරු මන්ත්‍රීතුමනි එහෙම මන්දගාමී නැහැ. ආරම්භය ගන්න අමාරුයි මොකද කලින් තිබුණ අර පර්මිට් ක්‍රමය අවසන් කරලා තරංකාරී ක්‍රම වලට යන නිසා. ඔබතුමාගේ දැන ගැනීම සඳහා දැනට අපි සූර්ය බලය සඳහා එක ව්‍යාපෘතියක් ආරම්භ කරා. ඒ තමයි සූර්ය බල සංග්‍රහය ඊටම සාර්ථක ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව මෙගවට් එක බැගින් විදුලි බලාගාර 60ක් සඳහා ටෙන්ඩර් එක ඇඳවා අවසන් කළ දැන් ටෙන්ඩර් ප්‍රදානය කිරීමේ තත්ත්වය ඇති වෙලා තිබෙනවා. ඒ වගේම තවත් අලුත්ම ව්‍යාපෘතියක් මෙගවට් එක බැගින් ඌ බලාගාර 90ක් සඳහා ටෙන්ඩර් කැඳවනවා ලබන මාසේ. ඒ වගේම මෙගවට් 10ක් බැගින් ඌ බලාගාර 2ක් සඳහා මේ මොහොතේ ටෙන්ඩර් කැඳවලා තියෙන ඔබතුමාටත් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ වගේම මෙගවට් 100 බැගින් ඌ බලාගාර 2ක් පුනරින්සා සියමලාණ්ඩුවේ පුළුවන්කම තිබෙනවා ගරු මන්ත්‍රීතුමනි ඉදිරිපත් වෙන්න. ඒ වගේම රජය විසින් අයව යටතේ රුපියල් මිලියන 1500ක් වැය කළා අඩු පොලි නාය ක්‍රමයක් ඇති කරලා තියෙනවා. ඒ වගේම ලංකා බැංකුවටත් මහජන බැංකුවටත් ජාතික ඉතිරිගින බැංකුව වැනි ආයතන වලින් 6ක පොලියකට ලබා ගන්න පුළුවන් අය.
අවසාන කරන්න ඉවරද?
ඔව්.
හරි. ගරු සොයි සමන්තිතුමා මොකද පොයින්ට් බෝඩ්?
ගරු කතානායකතුමනි ඔබතුමා මේ කාලේ කළමනාකරණය කිරීම සඳහා බෙදා හදලා දැන් අතුරු ප්‍රශ්නත් දෙක තුන දෙකකට අඩු කෙරුවා.
ඔව්.
දැන් මෙතන ගරු නියෝජ්‍ය ඇමතිතුමා විසින් එක ප්‍රශ්නයට පිළිතුරු නැතුව මේ දිගින් දිගට මේක ටියුෂන් පන්තියක් දාගෙන ඉන්නේ. මොකද මේ අපේ වෙලාව අපර එහෙනම් අපටත් ඕනේ වෙලාව එහෙම. මොකද මේකේ තේරුම? ප්‍රශ්නය අහපු කෙනා අතන මෙතුමා විදුරවල මණ්ඩලේ ටියුෂන් එකක් දෙනවා.
ගරු හරි අවධානය යොමු කළා. ගරු
පළවෙනි
තේරෙන්නේ නැහනේ.
පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි විශේෂයෙන්ම සූර්ය බල සංග්‍රාම නිසා එය ප්‍රයෝජනයට අරගන්නේ මධ්‍යම පන්තික පවුල් සහ ඉහළ මධ්‍යම පන්තික පවුල් තමයි අපිට වැඩියෙන් තේරෙන්නේ. නමුත් මේ ප්‍රයෝජනයට ගැනීමේදී බොහෝ අය තමුන්ගේ විදුලි බිල අඩුවීම නිසා වායු සමීකරණය කිරීමත් එක කාමරයක හෝ දෙහික හෝ සාලේ වායු සමීකරණය කරනවා අපිට දකින්නට ලැබෙනවා. එතකොට මේ වායු සමීකරණය පාවිච්චි කරන්නේ රාත්‍රී කාලේ. එතකොට රාත්‍රී කාලයේ කියන්නේ වැඩිම ඉල්ලුමක් රටේ පවතින වෙලාවේ තමයි මේ වායු සමීකරණ යන්ත්‍ර සහ අනෙකුත් දේවල් පාවිච්චි වෙන්නේ. එතකොට සූර්ය බල ශක්තිය ඒකට පාවිච්චි වෙන්නේ නැහැ. එතකොට රටක් වශයෙන් ජාතික පද්ධතිය ලොකු අපහසුතාවයකට පත් වෙනවා. මේ පීක් අවර්ස් වලදී අර වෙනත් උපකරණ ක්‍රියාත්මක වීමට සිදු වෙන නිසා ඒ සඳහා යම් වැඩපිළිවෙලක් ඒව සමතයකට පත් කරන්න.
ගරු කතානායකතුමනි එතුමාගේ ප්‍රශ්නේ ඉතාම සාධාරණ නිවැරදි ප්‍රශ්නයක්. නමුත් දැන් සූර්ය බලයෙන් විදුලි උත්පාදනය කිරීමයි මේ ප්‍රශ්නයේ සම්බන්ධතාවයක් නෑ. නමුත් අපි ඒ සඳහා වෙනම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. LED බල්බ ඒකෙන් රාත්‍රී කාලයේ ඉල්ලුම වැඩි වෙන්න ප්‍රධානම හේතුව වායු සමීකරණම නෙමෙයි. වායු සමීකරණ දවලුත් තියෙන රැයක් තියෙනවා. ලොකුම ප්‍රශ්න තියෙන්නේ විදුලිය මේක ආලෝකය. අපි ලංකාවට LED හඳුන්වා දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා ගරු මන්තුමනි. මිලියන 10ක් LED අපි පාරිභෝගිකයන් වෙත ලබා දීමට බලාපොරොත්තු වෙන නොමිලේ එහරහා LED සංස්කෘතියක් හඳුන්වා දෙනවා.
දෙවනි
ප්‍රශ්නේ අපි දන්නවා සූර්ය බල සංග්‍රාමයේ ක්‍රියාත්මක වෙද්දී ඍජු කරන්ට් එක ඇවිදිලා ඊට පස්සේ ඒක උපකරණයකින් තමයි ජාතික පද්ධතියට එකතු කරන්නේ. ඒ උපකරණය ගුණාත්මක නොවීම නිසා ජාතික පද්ධති යම් ප්‍රශ්න ඇති වෙනවා. ඒකේ සංඛ්‍යාතයේ පිළිබඳ ප්‍රශ්නයක් වෙලා දැන් සාමාන්‍යයෙන් ලංකාවේ පවතින්නේ 50යි හර්ට්ස් සංඛ්‍යාතයේ තමයි පවතින්නේ. නමුත් මේ විවිධයේ විවිධ ආකාරයේ උපකරණ ගෙනෙන නිසා 50 150 100 වගේ වෙලා ජාතික පද්ධතියේ ක්වොලිටි එක විදුලියේ ගුණාත්මක භාවය පිළිබඳ ගැටලුවක් පසු වෙලා තියෙනවා. එම නිසා SLS සහතිකයක් හෝ යම් පිළිවෙලක් තුළ මේ උපකරණ එකතු කර ජාතික පද්ධතියට යැමීමේ ක්‍රමවේදයක්
ලංකාවේ
බල මණ්ඩලය
පිළිතුරු දෙන්න ඉක්මනට කැඩි පිළිතුරක් දෙන්න
මම කතානායකතුමනි ඉංජිනේරුවෙක් වශයෙන් මගේ උගත් මිත්‍රයා ඒ අහන ප්‍රශ්න ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ඒ උපකරණය කියන්නේ ඉන්වර්ටර් කියලා. ඒ ඉන්වර්ටර් උපකරණයේ ගුණාත්මක භාවය සඳහා SLS ප්‍රමිතීන් හඳුන්වා දීමට අපි කටයුතු කරලා තියෙනවා. දැන් ගැසට් කරලා තියෙන්නේ. ඒ නිසා තත්වෙන් බාල ඉන්වර්ටර් පාවිච්චි කරන්න බෑ. ඒව පිළිබඳ විදුලි බල මණ්ඩලය සවි කිරීමට කලින් පරීක්ෂා කරලා බලමු.
දැන් බොහොම ස්තුතියි ගරු නලින් බණ්ඩාර ජයමහා මැතිතුමා විදුලි බල පුනර්ජනීය බලශක්ති අමාත්‍යතුමා. ගරු අමාත්‍යතුමා අපි කාලය ඉවරලා තියෙනවා. කෙටියෙන් පිළිතුරු දෙන්න එක.
ගරු කතානායකතුමනි පළවෙනි ප්‍රශ්නේ උත්තරය ඔව්. දෙවන ප්‍රශ්නයට අමුණුම එකෙහි සඳහන් කර ඇත. තුන්වැනි එක මෙම බලාගාර දෙක සඳහාම සාර්ථක ලංසුකරු ලෙස තේරී ඇති LTL ප්‍රොජෙක්ට්ස් පෞද්ගලික සමාගම LTL ආයතනයයි. එහි නම පසු වෙනස් කරලා තියෙනවා සීලෙක්ස් ඉංජිනියරින් ප්‍රයිවට් ලිමිටඩ් ලෙස. ඊළඟ ප්‍රශ්නයේ උත්තරය මෙම ව්‍යාපෘති දෙක සඳහාම ඔවුන් ඉදිරිපත් කර තිබූ මිල ගණන කිලෝවෝට් පැය එකක් සඳහා, ඒ කියන්නේ යුනිට් එකක් සඳහා රුපියල් 12,729යි. කලින් තියෙන රුපියල් 19 කරු කතා නැකතු. මෙම ව්‍යාපෘති දෙක සඳහා අවශ්‍ය ඉඩම් කොටස් ටෙන්ඩර් කැඳවීමේදී ලබා දී ඇති නිශ්චිත කාලය තුළ නිශ්චිත කලාපය තුළ නිශ්චිතවම හඳුනාගෙන ඇති අතර මේ ඉඩම් කොටස්වල මිනුම්කඩ සිදු කර නිදහස් කර ගැනීමේ අත්පත් කර ගැනීමේ කටයුතු සිදු වෙලා තියෙනවා. යෝජනා කැඳවීමේ ලේඛනයට අනුව ව්‍යාපෘති දෙක සඳහාම ලංකා විදුලි බල මණ්ඩලයේ ඉඩම් ලබා දී යුතු තියෙනවා. අවසාන ප්‍රශ්න අදාළ වෙන්නේ නැහැ
ගරු මන්ත්‍රීතුමා.
බොහොම ස්තුතියි. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ඔබතුමාලා ඉතාම අඩු මිලකට මේ ටෙන්ඩර් ක්‍රමය තුළින් විදුලි ඒකකයක් අඩු කරලා දෙනවා. ඒකට ඔබතුමාලාට ස්තුතිවන්ත වෙනවා. හැබැයි මේ ඉඩම් ප්‍රශ්නේ දිනම් මම දන්න විදිහට ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි ඔබතුමාලා මුලින් විදුලි බල මණ්ඩලයෙන් ඉඩම් දෙනවා කුවට පස්සේ මේ ටෙන්ඩර් කරුට ඇත්තටම මේක ලංකා විදුලි බල මණ්ඩලයට අයත් සමාගමක්. ඒකටත් ස්තුතිවන්ත වෙනවා. ඔවුන්ට තමයි මේ ඉඩම හොයාගන්න ඕනේ. ඒක නිසා තමයි යම් ප්‍රමාදයක් වුණේ. මේකට ඔබතුමාලාට මොකක්ද දෙන්න පුළුවන් ඉදිරියේදී දෙන්න පුළුවන් විසඳුම?
පළවෙනි කාරණේ තමයි මේ ටෙන්ඩරය ජයග්‍රහණය කරපු මෙම සීලෙක්ස් ඉංජිනියරින් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනය විදුලි බල මණ්ඩලයට ඇති ආයතනයක් නෙමෙයි. ඒත් එක්කම ඒ ගැටලුවක් මතු වුණා අපේක්ෂා කරපු ස්ථානයේ ඉඩම් ලබා ගැනීමට යෑමේදී ප්‍රදේශයේ ජනතාවගේ විරෝධයක් මතු වුණා. ප්‍රාදේශීය ලේකම් ඒ විරෝධය පිළිගත්තා. මේ තත්ත්වය තුළ අපිට විකල්ප ඉඩමකට යන්න වුණා. මම පිළිගන්නවා ගරු මන්ත්‍රීතුමනි ව්‍යාපෘති සඳහා ඉඩම් වෙන් කිරීමේදී මීට වඩා කල්පනාකාරීව සහ දුරදිග බලා කටයුතු කළ බව පිළිගන්නවා. දැන් ඒ නිසා අපි දැනට තියෙන මෙගවොට් 10 සූර්ය බල ටෙන්ඩර් දෙකේදී ඊට වඩා පරිස්සමෙන් අපි කටයුතු කරනවා. ඔබතුමා ඉතාම නිවැරදි ප්‍රශ්නයක් අහන්නේ.
හොඳයි. තව ප්‍රශ්නයක් තියෙනවා ගන්න.
ඔව් දෙවැනි අතුරු ප්‍රශ්නය දැන් ඔබතුමාලා ඊළඟට සැලසුම් කරලා තියෙනවා බලාගාර කිහිපයක් ටෙන්ඩර් කරන්න. දැන් මේක වේගවත් කරන්න දැන් ඔබතුමාලාට යම්කිසි මිල ගණනක් ලැබිලා තියෙනවා පසුගිය ටෙන්ඩර් එකට ලැබුණු මිලක්. මේක වේගවත් කරන්න ඔබතුමාලට මේ මිල පදනම් කරලා නිශ්චිත මිල ගණනක් ඒකකයට තීන්දුව කරලා මීට වඩා වේගවත්ව මේ කටයුතු කරන ක්‍රමවේදයක් හදලා දෙන්න බැයිද? මොකද විදුලි ඉක්මනින් විදුලි බල බලාගාර අපේ රටේ ස්ථාපිත වීම තමයි අපිට දැන් මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා වැඩපිළිවෙළක් හදන්න බැරිද
ඔබතුමා?
ගරු මන්ත්‍රීතුමනි ගරු කතානායකතුමනි මේ ෆික්ස් ටැරිෆ් එකක් පිළිබඳ ප්‍රශ්නේ හැමදාම තියෙන විවාදයක්. නමුත් අපි දැනට කරලා තියෙන්නේ සූර්ය බලය සම්බන්ධව එක ටෙන්ඩර් එකක්. ඒ තමයි එක බැගින් වූ 60ක්. දැන් එහෙදි අපිට රුපියල් 17.71ක සාමාන්‍ය අගයක් ලැබුණා යුනිට් එකකට. ඊළඟට අපි සූර්ය අපි සුලංග බලය සඳහා කරපු ටෙන්ඩර් එක අපිට 12.29ක් ලැබුණා. ඉතින් එක ටෙන්ඩර් එකකින් මාකට් එකේ තියෙන නියම මිල අඳුර ගන්න බෑ. ඉතින් අපි ටෙන්ඩර් කීපයක් කළාට පස්සේ අපිට හොඳ මිලක් ගන්න තේරුම් ගන්න පුළුවන් ගරු මන්තුමනි. ඒ වේගය අඩුකම් මම පිළිගන්නවා. ඒත් හරි මිල හොයා ගන්න ඕනේ. පර්මිට් ක්‍රමයට ආපහු යන්න බෑ.
හොඳයි.